ગરુ અમિલ પ્રસાદ મંત્રી તુમા બુતમાટ વિનાડી 14 કાલે તિબેનો
બોમ સ્તુતિ મુલાસમારુડ મંત્રી તુમની એતરમ ઇતામ વેદગત વિવાદયક હેતુવ મેક મ પલેન દવસે ઇંદલામ કીન દેયક યાંડુ બલેટ આવે મે રટે પ્રધાન પ્રશ્ને હોરકમ કીયર મં ઇદા ઇદરા ચીનો દેનુત કીનો મે રટે પ્રધાન પ્રશ્ને હોરકમ નેવે એક હોરકમત એક પ્રશ્નયક මේ රට දියුණු නොවෙන්න බලපාන මේ මොහොතේ තියෙන ප්‍රධාන අර්බුදය තමයි මේ දශකයේ තුලත් ඉදිරි කාලයේ බලශක්ති අර්බුදය. බලශක්තිය අඩු මිලට අකණ්ඩව දිගින් දිගටම දෙන්න පුළුවන් නම් සැපයුම ඉල්ලුමට සරිලන ලෙස මේ රට දියුණු මාවතකට ගෙනියන්නේ ඉතාම පහසුවක් වෙනවා. ඒ වගේම තමයි මේ කතාව හරිද කියලා බලන්න මිනිස්සුන්ටම අවස්ථාව ලැබෙනවා රටේ ජනතාවටම බලශක්තිය අතින් අපි ස්වයංපෝෂිත වුණොත් අඩු මිල බලශක්තිය අතින් ඉතින් තමයි ඒ නිසා මේ රටේ ප්‍රධාන ප්‍රශ්නේ විසඳනවා නම් විසඳිය යුතු අංක 1 ප්‍රශ්නේ මේක. මේක විසඳීමෙන් පස්සේ තමයි මේ රටේ ආර්ථික වේගවත් ආර්ථික ගමනක් ආරම්භ වෙන්නේ. ලෝකේ ඕන රටක ලංකාවද ඇතුළු ආර්ථිකයේ විශාල පිම්මක් පැනපු යම අවස්ථාවකම බලශක්තිය අතින් අඩු මිල බලශක්තිය අතින් ස්වම්පෝෂිතව සිමුණු කාලයක්. ඒක 1997 විතර වෙනකම්ම තිබුණා. ඊට පස්සේ තමයි ක්‍රමිකව සැපයුම ප්‍රමාණවත් නොවීම නිසා විවිධ ගැටලු මත මේ ප්‍රශ්න නිර්මාණය වුණේ. ඉතින් ඒ වගේම තමයි තව පොඩි කාරණා ටිකක් මේ කතාවට අදාළව කියාගෙන ගියොත් එම මේ දෙමඩ කලින් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා මේ උපකල්පනය කරපු තැන් වලට ඉන්න බැරි වුණා කියලා. බැරි වෙච්ච හේතුව තමයි මේ බලශක්තිය හා සම්බන්ධ වැඩ කරන හැම මොහොතකම එවකට විපක්ෂයේ හිටියා ඒක කණ්ඩායම JEP කියලා ඒ සියලු දෙනා මේ තැන් වලට ගිහිලා උද්ඝෝෂණය කරලා කඩාකප්පල් කරලා 2014 සාම්පූර් බලාගාරය එදා ඉදිකලා නම් මේ ප්‍රශ්න වලින් සෑහෙන කෑල්ලක් විසඳ ගන්න තිබ්බා. ආන්නේ කණ්ඩායම දැන් විපක්ෂයේ නැති එක තමයි මේ ආණ්ඩුවට තියෙන ඊළඟ වාසිය. ඊළඟ තමයි මේ කෙහෙල් ගෙඩියක් ගැන කිව්වනේ. කෙහෙල් ගෙඩියක්වත් බෙදන්නේ නැතුව බලය ලබාගත්ත මිනිස්සුන්ට සියලු දේවල් ටික බෙදලා අන්තිමට කෙහෙල් ගෙඩියක් ඉතුරුනාම ඒක දිනුනොත් ඒකේ ෆොටෝ එකක් ගහලා ඒක දේශපාලනයේ වාසිය ලබාගෙන බලය ලබා ගන්න පුළුවන්. හැබැයි කෙහෙල් ගෙඩියක්වත් මිනිස්සුන්ට නොදී බලය ලබාගත්ත කණ්ඩායමක් කෙහෙල් ගෙඩිය දුන්නේ ඇයි කියලා අහන තැනට ඇවිල්ලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේ දිගටම කිව්වා කාටද ගිනි තිබ්බ අරයට ගිනි තිබ්බ. ඔව් ඇත්ත ඒවා අපි දැක්කා. හැබැයි ඒ 2005 JVP එක මේ රටේ ජනාධිපති කරපු කෙනාගේ කාලේ ගිනි තිබ්බේ. මේ 2008 2009 2010 කියක කිව්වනේ. 2005 මේ රටේ ජනාධිපති කෙනෙක් පත් කළා JVP එක. ආන් ඒ කාල සීමාවේ තමයි ඕක කළේ. පැකේජ් එකම බාර ගන්න කියලා කියනවා. පැකේජ් එකම බාර ගන්න. ඊළඟ කාරණාව තමයි ඊළඟ එක තමයි මේ සේවක ස්ථිර කිරීම ගැන කිව්ව ඇත්ත. සේවකයන් වැඩි ඇති. හැබැයි සේවකයන්ගේ වැටුප සඳහා යන මුදල මේ ප්‍රධාන ප්‍රශ්නේට බලපාන්නේ නැහැ. ඊළඟ එක සේවකයන් ස්ථිර කරන්න කියලා කවුද කිව්වේ? අර රංජන් ජයලාල් වගේ ඔයාලගේ පාලන බලය ගෙනීම සඳහා ඒ මිනිස්සුන් එකතු කරගෙන මෑන් පවර් ගත්තොත් ඒක ස්ථිර කරන්න කියලා අනම්මනම් සියලු දේවල් ටික කරලා දැන් සුදන වගේ අනිත් මිනිස්සුන්ට කතා කරන නිසා ඔබගේ කතාවට පොඩක් උත්තර දුන්නොත් ඔයාලගේ ඩිජිටල් ත්‍රස්තවාදීන් ටික එකතු වෙලා ඔය කෑල්ල දානවා. ඒ නිසා මේකත් එක්කම දාන්න කියලා කියනවා ත්‍රස්තවාදීන්ට. ඊළඟ කාරණාව තමයි රටක සාමාන්‍යයෙන් විදුලි බල ඉල්ලුම දලදේශීය නිෂ්පාදනයත් එක්ක අනුලෝම සමානුපාතික වෙනවා. අයි වගේම තමයි කලින් කාරණාවේ එකක් තියෙනවා. අර ඔබතුමා කියවපු තැනම මාත් කියෙව්වා එක. පහළ සේවකයන් වැඩිවීම විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නයක් තමයි. හැබැයි ඉහළ නිපුණතාවයක් සහිත අයගේ වැටුප් සහ පහසුකම් ලබා නොදීමත් එක ප්‍රශ්නයක්. ඔබ වැඩිපුර සැලකිලිමත් වෙන්නේ නිපුණතාවයේ තියෙන අයට පහසුකම් සැලසීම වෙනුවට නිපුණතාවයේ නැති අර පහළ වැඩි පිරිසක් ඉන්න සමාජ ස්තරයේ මේ පැකියා ස්තරයට පහසුකම් ලබා දෙන්න කියලා ඒ ලිපියේම තිබ්බ. මම ඒක කියවපු වෙලාවෙදි මාත් දැක්කා. ඊළඟ කාරණාව තමයි මේ රටක සාමාන්‍ය විදුලි ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ මරු. විදුලි ඉල්ලුම වැඩි වීමෙන් තමයි රටේ දියුණුව පෙන්වන සාධකයේ මුලින්ම පටන් ගන්න එතනින් ආර්ථිකයේ ප්‍රතිලාභ ලැබෙන්න කලින් අවුරුද්දකට කොයිතරම් ප්‍රමාණයක් අලුතින් විදුලි සැපයුම මිල්ලනවද? වාර්ෂිකව ඒ විදුලි සැපයුම වැඩි වීම කොපමණද? ආන් ඒ දේවල් වලින් තමයි රට නිවැරදි ගමන් මාර්ගයක යනවා කියලා අපිට දකින්න ලැබෙන්නේ. හැබැයි මේ පහුගිය වසරක කාල සීමාව තුළ අර ඇදී ඇදී තිබුණු සමාගම් වලට වෙන් කිරීමේ ක්‍රියාවලිය හැර රෙගුලාසි ලිහිල් කරන්න පවතින දැඩි රීති අඩු කරලා ඒවා පහසු කරලා ආයෝජන ගෙන්න ගන්න වෙනගත් ක්‍රියාමාර්ග මොනවද කියලාත් මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි. ඒ වගේම තමයි විදුලි බල ශේෂ්ත්‍රය පළවෙනි වතාවට මේ විදිහට පෞද්ගලික අංශයට විවෘත කරන්න උත්සාහ කරන්නේ. පෞද්ගලික අංශයට මේ විදුලි බල ශේෂ්ත්‍රය විවෘත කිරීම හරහා විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා ඔබ දිගින් දිගටම කියනවා. ඒක සතුටක්. හේතුව ඔබ මෙතෙක්කල් විශ්වාස නොකළ වෙළඳපොළ ක්‍රමය කියලා කියන ඔන්න ඕකට. මෙරටේ මිනිස්සුන්ටත් අපි කියනවා බලාගෙන ඉන්න විදුලි බල මණ්ඩලය සහ විදුලි බිල අඩු වෙනවා නම් ආන් ඒ අඩු වෙන ක්‍රමවේදය ඇතුලේ අපි බලාපොරොත්තු වන අපි කැමති අපි කරමු කියලා කියන වෙළඳපොළ තරගකාරීත්වය තුලින් දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්ති මගින් කොහොමද භාණ්ඩවල සේවාවල මිල අඩු කරන්න කියලා බලා ගන්න පුළුවන්. ඔය ඔබ නම් කරන ආයෝජන පැමිණීම හරහා මම දැක්කා පොඩි ප්‍රමාණයක රෙගුලාසි ලීල් කරලා සමාගම් වලට වින් කරනවා කියලා කියපු තැන ඉඳලම විවිධ ආයෝජකයන් මේ සඳහා ආයෝජනය කරන්න එනවා කියලා ඔබේ කතාවල මම දැක්ක එක සතුටක්. හේතුව එහෙම කරලා තමයි මේ රට ගොඩනගන්න පුළුවන්. එහෙම නැතුව මධ්‍යගත සමාජවාදී සැකැස්මක මේක හිර කරගෙන ඉඳලා මේක කරන්න බෑ. ඒ නිසා ඔබ මේ ගනු ලබන හොඳ ක්‍රියාමාර්ගය ඇත්තටම අපි අගය කරන්න ඕනේ. සමාජවාදී සෙරප්පුව ගලවලා යන්තම් එක කකුලකට හරි සපත්තුවක් ධනවාදී සපත්තුවක් දා ගැනීම රටේ ජනතාවගේ පැත්තේ යාපතක්. අපි ඒක අගය කරනවා. තව තවත් ඒ ශේෂ්ත්‍රයට පෞද්ගලික අංශයට ඇතුල් වෙන්න පුළුවන් අවස්ථා සලසන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි තව කාරණාවක් තියෙනවා. ගිය සතියේ මේ සතියේ මම දැක්ක විදුලිවල නියෝජ්‍ය අමාත්‍යවත් ඉන්නවනේ. අපි චිත්‍රාල් මන්ත්‍රීතුමා එක්ක රූපවාහිනී විවාදයක පොඩි කතා ටිකක් ඔබට පුළුවන්මයි කතාවෙන් පස්සේ ඒකට උත්තර දෙන්න ආයිසරයක්. ඒ තමයි මේ අවුරුද්දේ ලාභය සහ අලාභය පිළිබඳව ඔබ පොඩි කතා ටිකක් කිව්වා. දැන් මේ සතියේ තියෙන ඩේලි මිල පුවත්පතේ තියෙන නොවැම්බර් 18 වෙනිදා එකේ ලංකාවේ පළමු කාර්තුව තුල විදුලි බල මණ්ඩලයේ අලාභය බිලියන 18.4යි. දෙවනි කාර්තුවේ ලාභය බිලියන 3.5යි. හැබැයි තුන්වෙනි කාර්තුවේ ලාභය බිලියන 5.31යි. ඒ අනුව මේ වෙද්දී මේ සම්පූර්ණ කාල සීමාව තුළ තවමත් අලාභය බිලියන 9.58යි. හැබැයි ගිය අවුරුද්දේ ජනවාරි සැප්තැම්බර් කාලය තුළ ලාභය බිලියන 143.7යි. මේ පාර අලාභය 9.58යි. ලාභය ගිය අවුරුද්දේ ඔය කාලය තුළ බිලියන 143.7යි. මේක මේ මම අරගත්ත පුවත්පත් වාර්තාවක්. හැබැයි ඔබ කිව්ව බොරුව තමයි වසර අවසන් වෙනකොට මේක බිලියන 25ක් විතර ලාභ වෙනවා කියලා කිව්වා. ඔබ එහෙම එකක් කිව්වා. එහෙමනම් මෙතන ප්‍රශ්නේ තමයි බිලියන 25ක් විතර ලාභ වෙන්න නම් මේ අවසාන මාස තුනක කාල සීමාව තුළ ඔය විදුලි බල මණ්ඩලය බිලියන 35ක් විතර ලාභ කරන්න ඕනේ. මොකද දැන්ටත් පාඩුයිනේ. ඔබ කිව්වේ ඇත්තක් නම් ඊළඟ ප්‍රශ්නේ තමයි මෙහෙම විචලනයක් සිද්ධ වෙන්නේ කොහොමද? ලාභ වෙනවා අලාභ වෙනවා එකම කාර්තුව තුළ. මොකද මේ අවුරුද්දේ විශාල වර්ෂාපතනයන් විවිධ විදියට දේශගුණේ වෙනස් වුණේ නැහැ. කොහොමද එහෙමනම් මේසා විශාල විචලනයක් වෙන්නේ? ඉන්ධන මිල වෙනස් වෙන්නේ නැත්නම් විශාල වශයෙන් අවුව වැස්ස පායන එකත් විශාල වශයෙන් වෙනස් වෙන්නේ නැත්නම් කොහොමද මේ විචලනය සිද්ධ වෙන්නේ කියලා ඔබේ කතාවේදී මම අහන්න කැමතියි. ඊළඟ එක තමයි එහෙම වෙනවන්නම් අනිවාර්යයෙන්ම මෙතන මොකක් හරි ඩීසල් විදුලි බලාගාරයක පොඩි ගනුදෙනුවක් ඔබ කරමින් ඉන්න ඔබ ආණ්ඩුව හෝ කවුරු හරි කණ්ඩායමක්. හේතුව ඩීසල් විදුලි බලාගාරවලට තමයි මේ රටේ වැඩිම මිලක් යන්නේ. ඒකකයක් නිෂ්පාදනය කරන්න ඒවා බෞතරයක්. පෞද්ගලික විදුලි බලාගාරවලින් අපි විදුලිය ගන්නවා. මෙහෙම ලොකු විචලනයක් වෙනවන් නම් අනිවාර්යයෙන්ම උතන කුමනෝ වංචාවක් සිදු විය යුතුයි. මොකද කාර්තු දෙකක් පාඩු වෙනවා, තව එකක් ලොකු ලාභයක් ගන්නවා. එහෙනම් ප්‍රශ්නයක් එතන තියෙනවා. ඒක ඔබගෙන් පැහැදිලි කරගන්න කැමතියි. ඔබ කිව්වේ එදා ඇත්තක් නම් බොරුවක් නම් බොරුවක් කියලා ගෙනතරදෙනින් ඒක ඉවරයි. ඊළඟ කාරණාව තමයි මම තවදුරටත් දැක්ක විදුලි අවශ්‍යතාවයෙන් 130ක් විතරම ඉන්ධන සහ ගල්ලංගුරු බලාගාර වලින් තමයි ගන්නෙ. පසුගිය අවුරුද්දේ ඔබේ ආණ්ඩුව මේ ප්‍රතිශතය අඩුකරනද අලුතින් ගත්ත සාර්ථක ක්‍රියාමාර්ග මොනවද කියලාත් මම අහන්න කැමතියි. හේතුව ආණ්ඩු තියෙන්නේ ජනතාවට වඩා වඩා යාපත කරදීමේ අරමුණින් මම විශ්වාස කරනවා ඔබේ ආණ්ඩුව පහුගිය අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කරපු මුදල් වියදම් කරලා ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්න ඇති කියලා. ඊළඟ කාරණාව තමයි උකට අදාළ වරගත්තු තේම වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනය ලංකාවේ. ලංකාවේ අවුරුද්දකට ලැබෙන වර්ෂාපතනයෙන් අපි තවමත් 120ක්වත් පාවිච්චි කරන්නේ නැහැ. මම දන්න තරමින් ඒ ගාන පාවිච්චි කරන්නේත් නැහැ. එවනම් මෙන්න මේ ඉතුරු ටික කොහොමද ජලවිදුලිය උත්පාදනය කිරීම සඳහා යොදාගන්නේ කියලා අලුත් නිර්මාණශීලී පියවරවල් ගැන හිතන්න කියලා මම ආණ්ඩුවට යෝජනා කරනවා. සුලම් විදුලිය පිළිබඳව ලෝකයේ දැන් ප්‍රවණතාවයේ තියෙනවා. ඉතමතරව සූර්ය විදුලිය පිළිබඳව ලෝකයේ දැන් අලුත් ප්‍රවණතාවයේ තියෙන එක යනවා. හැබැයි ඒ අතර තුර ලංකාවට ලැබෙන වර්ෂාපතනයෙන් 80%ක් විතර අපි තවමත් බලශක්ති පරිභෝජන බලශක්ති නිෂ්පාදනය සඳහා භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා අලුත් විදිහට මේක පිළිබඳව හිතලා විශේෂයෙන්ම අජිත් පීවර රමන්ත්‍රීතුමා කිව්වා වගේ මධ්‍ය කඳුකරයේ ජලය යලි ගබඩා කරන විදිහට අලුත් සැකැස්මක් හැදුවොත් වලල්ලක් විදිහට මම හිතනවා ඒකෙන් ඒ උදේ කියපු කතාවට අනුවම පරිසර දූෂණය අවම කරගෙන ඊට අමතරව සම්ප්‍රේෂණ පද්ධති වෙනස් කරගන්නේ නැතුව විශාල දෙයක් කරගන්න පුළුවන්. හැබැයි අලුතින් හිතන්න සිද්ධ වෙනවා අලුත් ලොකු වැඩ ටිකකුත් කරන්න කියනවා කාණු සුද්ධ කරනවා වගේ පොඩි පොඩි දේවල් වලින් ජනතාවට සේවයක් කරන අතරතුර. මොකද ලොකු දේවල් නොකර ලොකු ලොකු වැඩ නොකර ලොකු ලොකු දේවල් නොකර ප්‍රතිලාභත් ලොකු ලොකු වැඩ ගන්න බෑ. මේවා තමයි ප්‍රධාන ප්‍රශ්න මේ රටේ තියෙන. ඊට අමතරව කැලණි ගඟ ආශ්‍රිතව ඒ සීතාවකාදී ප්‍රදේශවල තව කොයිතරම් ප්‍රමාණයක් කුඩා ජලවිදුලි බලාගාර ඉදිකරන්න පුළුවන්ද කියලාත් බලන්න කියලා මම යෝජනා කරනවා. මොකද ඒ හරහා අපිට පුළුවන් වේවි කොළඹ ප්‍රදේශ ජලයෙන් යට වෙන එක බේරගන්න. ඒ වගේම ජල සිටියම වෙනස් කරලා භෝග වගා කරන ප්‍රදේශවලට මේ ජලමාර්ග රැගෙන ගිහිල්ලා අලුත් විදියකට ලංකාව ජල සිටියමක් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි කියලාත් මම හිතනවා. ඒ නිසා යෝජනා කරනවා කැලණි ගඟ ආශ්‍රිතව අලුත් කුඩා ජලවිදුලි බලාගාරවලට අවස්ථාව සලසන්න සහ ආණ්ඩුවෙන් අහනවා ඒ සඳහා ප්‍රවර්ධනය වෙනුවෙන් ආණ්ඩුව අරගෙන තියෙන ණය පහසුකම් එහෙම නැත්නම් රෙගුලාසි ලීල් කිරීම් වගේ දේවල් මොනවද කියලා යලිත් සටහන් කරගෙන ඇමතුමාට උත්තර දෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය තමයි මේ මොහොතේදී තවමත් මම මේ අයවැය කතාව ආරම්භයේදී කිව්වා මේ ආණ්ඩුවට පොඩි අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නවා. තාම ටික ටිකේ අර්බුදයෙන් ගැලවෙමිනුත් ඉන්නවා. ඒ තමයි මේ හැමතැනකම රාජ්‍ය සතු පංගුව රජයේ මේ අල්ලන් ඉන්න ඕනේ කියලා හිතන අතරතුර පෞද්ගලික අංශයට විවෘත කරන්නත් උත්සාහ කරන එක. මෙන්න මේක පිළිබඳව ඉතාම වැදගත්. මට මේකට උත්තරයක් අවශ්‍ය වෙන ඇතුලේ නෙවෙයි. මම හිතනවා එළිය ඇති කියලා පුබුදු නිරෝෂණ. මට ඔයාගෙන් කොහෙදී හරි තැනකදී මේකට උත්තරයක් ඕනේ. මේ අහන්න හදන කාරණාව පිළිබඳව දිගින් දිගටම අද දවසේදී සිද්ධ වෙච්ච ප්‍රධාන කතාවක් තමයි සූර්ය විදුලිය ලංකාවේ මේ තරම් උත්පාදනය කරගන්න පුළුවන් උනත් ඇයි අපි ඒක භාවිතා කරන්නේ නැත්තේ කියලා. මම විශ්වාස කරනවා ඒකට හේතුව තමයි බලශක්ති රාජ්‍ය සුරක්ෂිතතාවය කියලා යල්පැන ගිය මනෝමූලික අදහසක මේ ආණ්ඩුවේ ඉන්නවා. මේ රාජ්‍ය සුරක්ෂිතතාවය කියලා ඒක ලෝකයේ ගොඩක් රටවල් වල නැහැ. නමුත් රාජ්‍ය විසින් බලශක්තියේ සුරක්ෂිතතාවය බලා ගන්න ඕනේ. පෞද්ගලික අංශයට දුන්නොත් ඒගොල්ලෝ අපිත් එක්ක තරහ වෙලා මේකේ සප්ලයි එක නවත්තයි වගේ අදහසක මේ ආණ්ඩුවේ ඉන්නවා. ඒක තමයි මේ ප්‍රධාන ප්‍රශ්නවලට හේතුව. ඇයි මම එහෙම කියන්නේ? ඒ ප්‍රශ්නේ මොකද්ද? ඒ හරහා සිද්ධ වෙන දේ තමයි මේ ශේෂ්ත්‍රයට ආයෝජන එන්න උත්සාහ කරනකොට
තව විනාඩි දෙකක් කාලය තිබෙනවා.
විනාඩි 4ක් ලැබෙනවා.
විනාඩි
බොහොම ස්තුතියි. ඒතර අපි කියමින් හිරු දැන්ට ආයේ ආවොත් එීම වේගවත් ආයෝජන මේ රටේ නොයෙන්ද මේ සංකල්පයේ බලපාලා තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? මේ රටේ ප්‍රශ්නය තමයි මේ දිගටම ආපු දෙයින් නම් ආපු ප්‍රශ්නය. ඇයි මේ ලංකාවට මෙච්චර සූර්ය විදුලි බලය ලැබෙද්දි අපි මේක භාවිතා කරන්නේ නැත්තේ? භාවිතා කරන්න බැරි ග්‍රිඩ් එකේ ප්‍රශ්නේ නිසා. හැබැයි ආණ්ඩුව තවම ලෑස්ති නැහැ ග්‍රිඩ් එක නවීකරණය කරන්න. ග්‍රිඩ් එක නවීකරණය කරන්න ලෑස්ති වුණත් සල්ලි නෑ ආණ්ඩුවට. මම සමහර තැන්වල දැක්කම ඒකයි කිව්වා උත්තර දෙන්න කොහේ හරි තැනකදී ඩොලර් බිලියන් 5ක වගේ මුදලක් මේකට යනවා. ඩොලර් බිලියන් 5ක් මේ වෙලාවේ ආණ්ඩුවට දාන්න බෑ. 5 හරි 4 හරි 3 හරි. හැබැයි ග්‍රිඩ් එක මේ වෙලාවේ නවීකරණය කරන්නේ නැතුව අර සූර්ය විදුලිය හරහා එන අසමතුලිත ශක්තිය එක වෙලාවක හොඳට පායලා තව වෙලාවක වලාකුලකින් වැහෙනවා එකවර අඳුරු වෙනවා. එවිට සූර්ය විදුලිය එන්නේ අක්‍රමවත් ලෙස. ජල විදුලිය එම නෙමෙයි, ඩීසල් විදුලිය එම නෙමෙයි, ක්‍රමවත් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ග්‍රිඩ් එක නවීකරණය කරන්නේ නැතුව කොහොමද අපි හැම නිවසකම වහලවල මේ සූර්ය පැනල හයික් කළත් මේක පද්ධතියට එකතු කරන්නේ? අසමතුලිතතාවය නිසා ග්‍රිඩ් එක නවීකරණය නොකර ඔය එක දෙයක්වත් කරන්න බෑ කියන එක තමයි මගේ දැනුම අනුව නම් මට තේරෙන්නේ. හැබැයි ආණ්ඩුව ග්‍රිඩ් එක නවීකරණය කරන්න සල්ලිත් නැහැ, පෞද්ගලික අංශයට අවස්ථාවක් දෙන්නෙත් නැහැ. ඔබ දිගින් දිගටම කියනවා පෞද්ගලික අංශයට අවස්ථාව දෙනවා අලුතින් සම්ප්‍රේෂණ පද්ධති ඉදිකරන ප්‍රදේශවල සහ අලුතින් විදුලිය ජනනය කරන ප්‍රදේශවල. ඊළඟ ප්‍රශ්නය ලංකාවේ 90%කටත් වැඩිය විදුලියෙන් දැන් පෝෂණය වෙලා ඉවරයි. එහෙමනම් තව 10%කටත් වඩා අඩු ප්‍රදේශයක විතරයි විදුලිය දෙන්න තියෙන්නේ. ඒ ප්‍රදේශවලට ග්‍රිඩ් එක අලුතින් ඇදුවා කියලා අපි බලාපොරොත්තු නරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙමනම් ඉස්සරලම මේ රටේ විදුලි අර්බුදයේ තියෙන ප්‍රශ්නේ තමයි ග්‍රිඩ් එක නවීකරණය කරන්න ඕනේ. ග්‍රිඩ් එක නවීකරණය නොකර මම අහන්නේ එකයි ඔබෙන් කොහොමද මේ තියෙන සමස්ත පද්ධතියේ ශක්තිය ශක්තිය අපි ගන්නෙ. එතකොට ඔබ මොකද කරන්නේ? ඔබ කරන දේ තමයි පහසුව සඳහා අර මනෝමූලික තියරිය ඔළුවේ තියන් ඉන්න නිසා පහසුව සඳහා ඔබ කරනවා ඩීසල් බලාගාරවලින් දිගටම ගන්නවා. අර වැඩේ අමාරුයි. ඔයාලා කලින් කියපු ප්‍රතිපත්ති වලට විරුද්ධයි. ඒ නිසා අර සූර්ය විදුලි බලාගාර පුළුවන් තරම් දුර්වල කරන්න උත්සාහ කරනවා. ඒ සඳහා තමයි ඔබ සැපයුම අවම කරන පරිදි යම් යම් රෙගුලාසි ගේනවා. මිල අඩු කරනවා. ඉල්ලන කයට දෙන්නේ නැහැ අවස්ථාව. අවසානයේදී මම දන්නා ඉන්නවා මුදල් අරගෙන වෙන රටවල් වලට ආයෝජනය කරන්න යනවා. ඒගොල්ලෝ කැමති ආයෝජනය කරන්න. හැබැයි විදුලිවල මණ්ඩලයේ මේක ගන්න බෑ. අන්තිමට ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩිවීමයි සේවක පඩිනඩී එක්ක මහ ජනතාව ගැටෙන්න පටන් ගන්නවා. මේ ඇත්ත ප්‍රශ්න ගැන කවුරුත් කතා කරන්නේ නැතුව. ඒ නිසා මම දිගින් දිගටම කියන්නේ ආණ්ඩුවට සිද්ධ වෙනවා දෙබිඩි ප්‍රතිපත්තියෙන් අයින් වෙලා ඇත්ත ප්‍රතිපත්තියට එන්න. මං ඉල්ලීමක් කරනවා මේ ග්‍රිඩ් එක සඳහා යම් රාජ්‍ය අය තියාගන්න. යම් ප්‍රතිශතයක් ඕක පෞද්ගලිකාංශයට විවෘත කරලා ඒන සල්ලි ටික අරගෙන ග්‍රිඩ් එක නවීකරණය කළොත් මේ රටේ බලශක්ති අර්බුදයේ සෑහෙන ප්‍රශ්න ටිකක් විසඳ ගන්න පුළුවන්. මොකද ඒක කරපු ගමන් අසාමාන්‍ය ආයෝජන ප්‍රමාණයක් මේ රටේ විදුලි බලය හා සම්බන්ධයෙන් එනවා කියලා මම විශ්වාස කරනවා. නැහැ කියලා කවුරු හරි කියනවා නම් පුළුවන් එයාලට ඒ කතාව විදිහට ඒකට තර්ක කරන්න. මම විශ්වාස කරනවා එමයයි කියලා. මම ඒක අරයා පැත්තෙන් ඇහුවේ ඒකයි. ඊළඟ කාරණාව තමයි කොහොමද මේ මුදල් ප්‍රමාණය උපයා ගන්න බැයි නම් ආණ්ඩුවට මේක තියාගන්න ඕනේ නම් ඉතින් සිද්ධ වෙනවා සමහර දේවල් Taman සතුව පවතින දේවල් ඇසට් මොනවාරි විකුණන්න. විකුණලා ඕන නම් පුළුවන් ඒන සල්ලි ටික ක්‍රමවත්ත මේකට දාගන්න. ඉතින් ඔය දේ නොකර කවදාවත් මේ රට ඔය සූර්ය විදුලිය කොයි තරම් ලැබුණත් පද්ධතියට එකතු කරන්න බෑ. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න
කියනවා. ඔබතුමාට තව විනාඩි 2ක් කාලයක් තිබෙනවා.
මේ තාක්ෂණික කරුණු ටික පිළිබඳව අවධානය ආණ්ඩුවේ යොමු කළාට වැඩක් නැහැ. පාපිසි වලට අවධානය යොමු කළාට වැඩක් නැහැ නේ. මේක යොමු කරන්න ඕනේ කෙලිම ජනාධිපතිතුමා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අනුරාධපුරයේ ගිය වෙලාවක මම හිතාගෙන තින්නේ අනුර කුමරුගේ අපල දුරු වී නුවණ පහළ වී නැෂනල් ග්‍රිඩ් එකට පෞද්ගලික ආයෝජන ගෙනීම සඳහා ශක්තිය ලැබෙන්න කියලා කොඩියක් එල්ලන්න ඔයාලට කිව්වට වඩා නැහැ ජනාධිපතිතුමා මේක කරනකම්. ඉතින් ඒ නිසා මම ඒක පිළිබඳව සඳහන් කරමින් ඊළඟ කාරණාවට අවතීර්ණ වුණොත් ඊළඟ එක තමයි බලශක්තිය අනිත් පැත්ත බොරතෙල් සා තෙල් කර්මාන්තය. ලෝකේ බොහොම ලාභ ලබන ව්‍යාපාරයක්. පෞගිය දවස්වල නම් ඔබ ආණ්ඩුව ගන්න කලින් මෙතන ඊට පැමතුමා නැගිටලා ගිහිල්ලා කිව්වේ ලංකාවේ හයිවේ හදන්න කලින් පිරිපහදු මධ්‍යස්ථානය හදාගත්තොත් ඒකේ සල්ලි වලින් පුළුවන් ලංකාව සම්පෝෂිත කරන්න ඔය වගේ වැඩ ගොඩක් කරන්න කියලා ලොකු කයිවාරුවක් ගැව්වා. හැබැයි අවුරුද්දක් ගියා තාම අපිට අලුත් පිරිපහදුවක් හදාගන්න බැරි වුණා. අලුත් පිරිපහදුවක් ආණ්ඩුවට හදන්න බැරි නම් කරුණා කරලා ඒ සඳහා බය නැතුව පෞද්ගලික අංශයේ කෙනෙකුට ආරාධනා කරන්න. පිරිපහදුව හදාගත්තොත් ඒ පිරිපහදුවේ එන අමතර දේවල් වලින් පෝර නිෂ්පාදනයේ ඉඳලා බොහෝ දේවල් අර ඔබ ඉස්සර ජනතාවට කියපු ටික කරන්න පුළුවන්. හේතුව මේ වෙදිතා පෝර සංස්ථාවේ නිලධාරියෙකුත් දැන් ඇමති වෙලා ඉන්නවනේ. ඒ කාලේ පෝර සංස්ථාව ගැන හොඳට කතා කරන්න නැතිනේ. එතකොට ඒ එතුමාමයි නේද බලශක්තිය ඇමති. හරිද? එතකොට පෝර සංස්ථාවේ අර්බුදයේ පෝර සංස්ථාවෙන් පෝර ටික නිෂ්පාදනය කරලා ගොවියන්ට මේ දවස්වල පෝර නැහැ. ඒ මිනිස්සුන්ට සල්ලි ටික දීලා නැහැ. දැන් සමහරු අවස්ථා දෙකක් පෝර ගහලා ඉවරයි. ඉතින් මේ හැම අර්බුදයක්ම ඔබේ අකාර්යක්ෂමතාවය නිසා සිද්ධ වෙන්නේ. හැබැයි සල්ලි ටික ගැව්වේ නැතුවට එදා අරසිල්ල ඇතුමා කියපුවා ඔබ ආඩම්බරයෙන් අප්පුඩි ගැව්වනේ මේවට ගැව්වනේ උතුරන්න සල්ලි තියනවා කියලා. උතුරන්න සල්ලි තියේදිත් පෝර ටිකට අවශ්‍ය කරන සල්ලි ටික දෙන්නේ පිරිපාදුව හදනවා කියලා උඩ පැනපැන කියලා පිරිපාදුව හදලා ඒකෙන් අමතර ඵල ලෙස පෝර නිෂ්පාදනය ආදී ඉතුරු දේවල් ටික කරන්නේත් නැහැ. ඊළඟ කාරණාව තමයි ඉන්ධන සම්බන්ධ ගත්තාම
ඔබතුමාගේ කාලේ අවසන් වෙනවා
කරනවා. ඉන්ධන පිරිවැයේ මත තමයි ඉන්ධනවල මිල අවම කිරීම සඳහා ආණ්ඩුව පෞගිය කාල සීමාව තුළ මම දැක්කේ නැහැ කිසිදු සාධනීය පියවරක් ගන්නවා. බැන බැන හිටපු මිල සූත්‍රයේ දිගේම යනවා. මිල සූත්‍රය ඔබ කවුරුත් දන්නවා. පාඩු නොලබා පවත්වාගෙන යන්න මිසක අපි ඒක මහ ජනතාවට වාසියක් වෙන අදන එකක් නෙවෙයි. ඒ නිසා මිල සූත්‍රේ නරකයි නෙවෙයි. නමුත් අපි උත්සාහ කරන්න ඕනේ මේ තෙල් මිල අඩු කරන්න. ඔබ පෞගිය කාලේ කිව්වා ඍජුව තෙල් අරගන්නවා කියලා සමහර රටවල් වලින්. ඒවා පිළිබඳව දැන් කිසිම හාවක් ඌවක් නැහැ.
ඒ නිසා
කාලය අවසන් කරන තප්පර ගණකින් ඊට අමතරව අර උදෑසන කියපු විදියටම ත්‍රිකුණාමල නගරයේ ආශිතව තෙල් ටැංකි ටික අරගෙන ඉන්දියාවත් එක්ක එකතු වෙලා ඒ පැත්තෙන් අලුත් සංවර්ධිත කලාපයක් හදන්නත් පුළුවන් කියන අදහසත් ඉදිරිපත් කරමින් ඔබේ අදහස් මේ පිළිබඳව දක්වන්න කියලා ආරාධනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.